ආයුබෝවන් 11 ශ්‍රේණිය විද්‍යාව විෂයට අයත් 3 වන ඒකකය මිශ්‍රණ හා සම්බන්ධ 4 වන පාඩම ඉදිරිපත් කිරීම සඳහායි මා සූදානම් වෙන්නේ. හොඳයි, මම අද බලාපොරොත්තු වෙන්නේ ද්‍රාවණයක සාන්ද්‍රණය පිළිබඳව සාකච්ඡා කිරීමට. ඔබලා දන්නවා ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා. ද්‍රාවණයක් ලෙස හඳුන්වන්නේ සමජාතීය මිශ්‍රණයකට. පසුගිය පාඩමේදී ඉගෙන ගත්තා මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාර පිළිබඳව. මුලින්ම මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කළ හැකි ක්‍රම පිළිබඳව මතක් කරගෙන සිටිමු. මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කළ හැකි ප්‍රධාන ක්‍රම පහක් තියෙනවා. 1. ස්කන්ධ භාගයක් ලෙස. 2. පරිමා භාගයක් ලෙස. 3. මෞල භාගයක් ලෙස. 4. ස්කන්ධ පරිමා භාගයක් ලෙස. 5. මෞල පරිමා භාගයක් ලෙස. මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන් ඉහත ක්‍රම පිළිබඳව අපි පසුගිය පාඩමකදී සාකච්ඡා කළා. මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන් ඔය ක්‍රමවලට අමතරව තවත් ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක් තමයි PPT අගයක් ලෙස. මොකක්ද මේ PPT අගයක් කියන්නේ? මේක මේ ඉංග්‍රීසි වචනයක මුල් අකුරු තුන එකතු කරලා හදාගත්ත කෙටි වචනයක්. parts per 1000. මිශ්‍රණයක සංඝටක කොටස් 1000කට. ඒ කියන්නේ අපිට මෙහෙමත් හිතන්න පුළුවන් මේක. මිශ්‍රණයේ අපි තෝරා ගන්නා නියදී තියෙන සංඝටක ප්‍රමාණය 1000ක් කියලා සැලකුවොත් සියලුම සංඝටක අංශ වල එකතුව අපි සලකන අංශු ප්‍රමාණය 1000න් කොච්චර ප්‍රමාණයක්ද කියලා අපිට කියන්න පුළුවන්. ආකිතකොට ඒක අපි PPT අගයක් ලෙස ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි PPM අගය. PPM කියලා කියන්නේ parts per million. මිශ්‍රණයේ අංශු මුළු ප්‍රමාණය කොටස් මිලියනයක් ලෙස සැලකුවොත් අපි සලකා බලනු ලබන සංඝටකය කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි PPB අගය. parts per billion. මේක අදහසත් අර පෙර පරිදිමයි. අංශු බිලියනයකට අප සලකා බලනු ලබන සංඝටකයේ අංශු කොච්චර ප්‍රමාණයක් තිබෙනවාද කියන එක තමයි මේ අගයන්ගෙන් හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ අගයන් අපිට වැදගත් වෙනවා වායුගෝලයට එකතු වන දූෂිත ද්‍රව්‍ය ප්‍රමාණයන් පිළිබඳ, නැත්නම් දූෂිත අංශු ප්‍රමාණයන් පිළිබඳ මිනුම් කරනකොට. ඒ වගේම ජලයට මුසුවන දූෂක කාරක පිළිබඳව කතා කරනකොට මෙන්න මේ PPB අගය, PPM අගය, PPT අගය වැනි අගයන් අපි භාවිතයට ගන්නවා. ඔබලා දන්නවා මිශ්‍රණ ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන් කියලා. පළවෙනි වර්ගයට අපි කිව්වේ විෂම ජාතීය මිශ්‍රණ. දෙවන වර්ගයට අපි කිව්වේ සමජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණයක් වුණත් විෂම ජාතීය මිශ්‍රණයක් වුණත් ඒ මිශ්‍රණයේ සංයුතිය අපි අර කතා කරපු ක්‍රම ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙතන මේ මිශ්‍රණයේ සංයුතිය කියන්නේ මිශ්‍රණයේ ඇති සංඝටකයක සංයුතිය. මිශ්‍රණයේ අන්තර්ගත සංඝටකයක සංයුතිය. අපි අර ඉහත කතා කරපු ක්‍රම භාවිතා කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට පුතේ අපි දන්නවා ද්‍රාවණ කියලා කියන්නේ සමජාතීය මිශ්‍රණ වලට කියලා. ද්‍රාවණයක සංයුතිය ප්‍රකාශ කිරීම සඳහා බහුලව භාවිතා කරන්නේ අර ඉහත ක්‍රම අතරින් පස්වැනියට කියපු ක්‍රමය. ඒ කියන්නේ මවුල පරිමාභාගයක් ලෙස සංවිතිය ප්‍රකාශ කිරීම. එතකොට මේ ද්‍රාවණයක අපි සංවිතිය ලෙස ප්‍රකාශ කරන්නේ ද්‍රාව්‍ය සංයුතිය. මෙන්න මේ ද්‍රාව්‍ය සංයුතිය මවුල පරිමාභාගයක් ලෙස ප්‍රකාශ කළාම ඒකට අපි විශේෂිත නමක් දෙනවා. ඒකට අපි කියනවා සාන්ද්‍රණය කියලා. සාන්ද්‍රණය. මේ සාන්ද්‍රණය සංකේතවත් කිරීම සඳහා සංකේතයක් තියෙනවා. ඒක අපි කැපිටල් C අකුරෙන් සංකේතවත් කරනවා. දැන් අපි සාන්ද්‍රණය යන්න තවදුරටත් පැහැදිලි කරගනිමු. මේ සඳහා අපි කුඩා ක්‍රියාකාරකමක් ගැන සලකා බලමු. මේ ක්‍රියාකාරකම ඔබලාට ඔබගේ නිවසේ සිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම. මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ දරුවන්න පුළුවන් එක හා සමාන අඩුකෝප්ප දෙකක් ගන්න. මේ අඩුකෝප්ප වලට සමාන ජල පරිමාවන් පුරවන්න පුළුවන්. අපි අඩුකෝප්ප එකක් කියලා අපි මිනුමක් ගත්තොත් අඩුකෝප්ප එක බැගින් මේ අඩුකෝප්ප දෙකේ ජල පරිමාවන් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි පළවෙනි අඩුකෝප්පයට සීනි තේ හැඳි එකක් දානවා. දෙවැනි අඩුකෝප්පයට සීනි තේ හැඳි තුනක් දානවා. ඒ කරලා මේක හොඳට දිය කරනවා. දැන් අපිට ලැබෙන්නේ මොකක්ද? අපි මෙතනදී උපකල්පනය කරමු ජලය කියන්නේ පිරිසුදු ජලය කියලා. එහෙමනම් සංඝටක දෙකකින් සමන්විත ද්‍රාවණයකුයි අපිට ලැබෙන්නේ. මේ ද්‍රාවණේ ද්‍රාව්‍ය වෙන්නේ සීනි. ද්‍රාවකය ජලය. දැන් අපිට මේ ද්‍රාවණ දෙක හදාගෙන අපිට පුළුවන් රස බැලීමක් කරන්න. පළවෙනි අඩුකෝප්පයට දැම්මේ සීනි තේ හැඳි එකයි, දෙවැනි අඩුකෝප්පයට සීනි තේ හැඳි තුනක් දැම්මා. දැන් ඔයාලට කියන්න පුළුවන් වඩා පැණි රසයක් තියෙන්නේ කොයි ද්‍රාවණයේද කියලා. ඔව්, දෙවැනි අඩුකෝප්පේ. ඒකට හේතුව ඒකට දාපු සීනි ප්‍රමාණය වැඩි. හොඳයි. දැන් මේක අපි චුට්ටක් විග්‍රහ කරගන්න බලමු. දැන් මේ දරුවෝ දන්නවා මේ අඩුකෝප්ප දෙකට දැම්මේ සමාන ජල පරිමාවක්. එතකොට සීනිවල ස්කන්ධය ස්වල්ප වශයෙන් වෙනස් වෙලා තිබෙනවා. අපි මේ වෙලාවේදීත් උපකල්පනය කරමු මේ ද්‍රාවණ දෙකේ අවසානෙට ලැබුණු ද්‍රාවණ දෙකේ පරිමා සමානයි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් එහෙම වෙන්න විදිහක් නැහැ. සුළු වෙනසක් තියෙනවා. ඒ වුණාට අපි හිතමු මේ අවස්ථාවේදී මේ ද්‍රාවණ දෙකේ පරිමා සමානයි. එතකොට ද්‍රාවණ දෙකේ පරිමාව සමානයි. දැන් මේ ද්‍රාවණ දෙක තුල දිය වෙලා තියෙන ද්‍රාව්‍ය ප්‍රමාණ ගැන බලමු. මේ දරුවෝ දන්නවා ද්‍රාව්‍ය ප්‍රමාණය මනින්නේ මවුල වලින් කියලා. එතකොට අපිට මෙහෙම හිතන්න පුළුවන්. සීනි තේ හැන්දක අන්තර්ගත සීනි මවුල ප්‍රමාණයක් තියෙනවා කිසියම්. එතකොට සීනි තේ හැඳි තුනක පළමු ප්‍රමාණයට වඩා තුන්ගුණයක සීනි මවුල ප්‍රමාණයක් තියෙනවා. එහෙමනම් මේ අපි සලකා බැලූ ද්‍රාවණ දෙකේ වැඩි ද්‍රාව්‍ය මවුල ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ දෙවෙනි කෝප්පේ. එහි පළවෙනි කෝප්පේ අන්තර්ගත මවුල ප්‍රමාණයට වඩා තුන්ගුණයකින් යුතු මවුල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. හොඳයි. දැන් අපි මේ කෝප්ප දෙකේ තියෙන සීනි ද්‍රාවණයේ සීනි මවුල ප්‍රමාණය සලකුවොත් දෙවැනි කෝප්පේ සීනි මවුල ප්‍රමාණය වැඩි කියලා කිව්වා. දැන් දරුවනේ මේ කෝප්ප කිහිපයක අන්තර්ගත ද්‍රාවණ පරිමාව ඒකක පරිමාවක් ලෙස සැලකුවහොත් ඒ ද්‍රාවණ ඒකක පරිමාවක වැඩි මවුල ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ දෙවෙනි කෝප්පේ. ද්‍රාවණ ඒකක පරිමාවක අඩු මවුල ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ පළවෙනි කෝප්පේ. දැන් එහෙමනම් අපිට මෙතනදී සාධාරණ සංකල්පයක් ගොඩනැගෙනවා. මොකක්ද? ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය කියන එක. මේක වැදගත් මේ ද්‍රාවණයේ සැර බව. එහෙම නැත්නම් ද්‍රාවණයේ සාන්ද්‍රණය පිළිබඳ ප්‍රකාශ කරන්න. ඇත්තටම ද්‍රාවණයක සාන්ද්‍රණය කියන්නේ ද්‍රාවණ ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල සංඛ්‍යාවට. හොඳයි. දැන් අපි තේරුම් ගත්තා මේ සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියලා. ආපහු මේ අසා සිටින දූදරුවන්ට මේක මම පොඩ්ඩක් සාරාංශ කරලා කියන්නම්. මේ සාන්ද්‍රණය කියන එක අපිට සරල විදිහට විග්‍රහ කරන්න පුළුවන් සැර බව කියලා. මේක හොඳ වචනයක් නෙමෙයි, සැර බව කියලා කියන්න පුළුවන්. එතකොට දැන් සීනිවල පැණි රසය වැඩි නම් එයාගේ සාන්ද්‍රණය වැඩි කියනවා. පැණි රසය අඩු නම් සාන්ද්‍රණය අඩුයි. අපි ලුණු ද්‍රාවණයක් හැදුවා කියමුකෝ. එතකොට ඒ ලුණු ද්‍රාවණයේ ලුණු රස වැඩි නම් ලුණු සාන්ද්‍රණය වැඩි කියනවා. ලුණු සාන්ද්‍රණය ලුණු රස අඩු නම් ලුණු සාන්ද්‍රණය අඩුයි කියලා කියනවා. හොඳයි. දැන් එතකොට මේ සාන්ද්‍රණය කියන එක ওই විදිහට ගුණාත්මකව ප්‍රකාශ කරලා හරියන්නේ නැහැ මේ විද්‍යා විෂය ඉගෙන ගන්නකොට. ඒක අපිට ප්‍රමාණ කරලා පෙන්වන්න ඕන. ඒ කියන්නේ මේක ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ ප්‍රමාණාත්මකව ඉදිරිපත් කිරීම සඳහා අපි මේ සාන්ද්‍රණය සඳහා ගත්ත අර්ථකථනය යොදා ගන්නවා. මොකද්ද එතකොට සාන්ද්‍රණය කියලා කියන්නේ? ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය. ද්‍රව්‍ය මවුල ප්‍රමාණය. මෙහෙම කිව්වහම අපිට ද්‍රාවණයක සාන්ද්‍රණය කියන එක ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට දරුවනි මේ වගේ ප්‍රකාශනයක් ගත්තහම මේ ප්‍රකාශනයෙන් අපිට සමීකරණයක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ ප්‍රකාශනයෙන් සමීකරණයක් නිර්මාණය කරන්න. ඔයාලා දන්නවා සාන්ද්‍රණය සඳහා අපි C අක්ෂරය යොදනවා කියලා. එතකොට මේ මවුල සංඛ්‍යාව සඳහා සිම්පල් N අක්ෂරය යොදනවා. පරිමාව සඳහා V අක්ෂරය යොදනවා. එමන අපිට මේ සාන්ද්‍රණය කියන එක ලියන්න පුළුවන් මේ විදිහට. සාන්ද්‍රණය සමානයි මවුල සංඛ්‍යාව බෙදීම පරිමාව. මවුල සංඛ්‍යාව බෙදීම පරිමාව. හොඳයි. දැන් මේ එක් එක් වචන වෙනුවට අපිට සංකේත යොදලා මේ ප්‍රකාශනය සරල කරන්න පුළුවන්. සාන්ද්‍රණය සඳහා C අක්ෂරය යොදමු. මවුල ගණන සඳහා සිම්පල් N අක්ෂරය යොදමු. පරිමාව සඳහා V අක්ෂරය යොදමු. එවිට ඔබලට ප්‍රකාශනයක් ලැබෙනවා C සමානයි N සිම්පල් N බෙදීම V කියලා. එතකොට මෙන්න මේ ප්‍රකාශනයෙන් ඔයාලට මේ සාන්ද්‍රණය සම්බන්ධ ගැටලු පහසුවෙන් විසඳා ගන්න පුළුවන්. ඒක හින්දා මේ ප්‍රකාශනය ඉතාමත් වැදගත් ප්‍රකාශනයක්, ඔයාලා පාඩම් කරගත යුතු ප්‍රකාශනයක් වෙනවා. එහෙමනම් සාන්ද්‍රණය කියන්නේ රාශියක් බව දැන් මෙතනදී පැහැදිලි. මිනුම් කරන්න පුළුවන් දෙයක්. ඒකෙන් දෙක රාශියක්. දුවේ පුතේ රාශියක් නම් ඒ රාශිය මැනීම සඳහා ඒකකයක් තියෙන්න ඕන. දැන් අපි මේකට ඒකකයක් ගන්නයි බලන්නේ. දැන් ඔයාලා දන්නවා මවුල ගණන මනින්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මනින්නේ මවුල ගණනේ. ද්‍රව්‍ය ප්‍රමාණය මවුල ගණනේ මනින්නේ. එතකොට මවුල ගණනේ ඒකකය මවුල්. ඊළඟට ඒක බෙදනවා පරිමාවෙන්. මෙතන මේ පරිමාවේ ඒකකය අපි ඝන ඩෙසිමීටර එකක් කියලා සලකනවා. එතකොට අපිට ඒකකයක් ලැබෙනවා ඝන ඩෙසිමීටරයට මවුල්. ඝන ඩෙසිමීටරයට මවුල්. එතකොට සාන්ද්‍රණය මැනීම සඳහා අපි සම්මත කරගෙන තියෙන ඒකකය ඝන ඩෙසිමීටරයට මවුල්. මේකට වෙනත් ඒකක යොදා ගන්න බැරිද කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. බැරි නෑ, පුළුවන්. දැන් කෙනෙකුට පරිමාව ඝන සෙන්ටිමීටර වලින් මනින්න පුළුවන්. තව කෙනෙකුට ඝන මීටර වලින් මනින්න පුළුවන්. තව කෙනෙකුට ඝන ඩෙසිමීටර වලින් මනින්න පුළුවන්. බැරි නැහැ. මවුල සංඛ්‍යාව නම් ඉතින් මවුල වලින්මනේ මනින්න පුළුවන් වෙන්නේ. එතකොට එකිනෙකට වෙනස් ඒකක නිර්මාණය වෙනවා. මෙහෙම එකිනෙකට වෙනස් ඒකක නිර්මාණය වුණාට අපිට මේ ප්‍රායෝගිකව භාවිතයට ගන්න පුළුවන් ඒකකයක් හදා ගන්න ඕන. එතකොට මේක SI ඒකකයකට කුර නැගුවොත් ඇත්තටම ඝන ඩෙසිමීටරයට මවුල් නෙවෙයි එන්නේ ඝන මීටරයට මවුල්. ඒතර ඝන මීටරයට මවුල් කියන ඒකකය ගත්තොත් ඒක ප්‍රායෝගික නැහැ. ඝන මීටරයක් කියන්නේ විශාල පරිමාවක්. ඒතර විශාල ද්‍රාවණ පරිමාවක්. ඒක ප්‍රායෝගික නැති නිසා තමයි අපි ඝන ඩෙසිමීටර එකක් ගන්න. ඝන ඩෙසිමීටරයක් එකක් සාමාන්‍යයෙන් හරියටම ලීටර එකකට සමාන වෙනවා. එහෙම නැත්නම් මිලි ලීටර 1000කට. තවත් ආකාරයකින් කිව්වොත් ඝන සෙන්ටිමීටර 1000කට සමාන වෙනවා. හොඳයි. එහෙමනම් සාන්ද්‍රණය මනින ඒකකය ඝන ඩෙසිමීටරයට මවුල් වෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ C සමානයි N බෙදීම V කියන ප්‍රකාශනය යොදාගෙන ගැටලු කිහිපයක් විසඳන්න. මේ ගැටලු විසඳන්න පෙර මේ දුවල පුතාලට මම පුංචි සටහනක් දෙනවා. මෙන්න මේ සටහන ඔයාලගේ සටහන් පොතේ සටහන් කරගන්න ඕන. ඔයාලා මාතෘකාව ලියන්න සාන්ද්‍රණය කියලා. සාන්ද්‍රණය සඳහා සංකේතය C අක්ෂරය වරහන් කරලා C කියලා දාන්න. දැන් ඔයාලා පළවෙනි තරුව දාලා සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියන එක ලියාගනිමු. ලියාගන්න. ද්‍රාවණ ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය එම ද්‍රාවණයේ සාන්ද්‍රණය ලෙස හඳුන්වයි. හොඳයි. ඇතම මෙතනදී සාන්ද්‍රණය කියන්නේ ද්‍රව්‍ය සාන්ද්‍රණය. ඒක අපි ඔළුවට ගන්න ඕන. ඊළඟ තරුව දාලා ලියමු. සාන්ද්‍රණය මනිනු ලබන්නේ, මේක වචනෙන් ලියන්න. සාන්ද්‍රණය මනිනු ලබන්නේ ඝන ඩෙසිමීටරයට මවුල වලිනි. අපි වරහන් ඇතුලේ මේක සංකේතානුසාරයෙන් ලියමු. ඝන ඩෙසිමීටරයට මවුල. කොහොමද අපි ඒක ලියන්නේ? ඉස්සරෝම ලියන්නේ මවුල් MOL. ඊළඟට ඝන ඩෙසිමීටරයට කියලා ලියන්න ඕන, කියවෙන්න ඕන. ඒක අපි කරන්නේ කොහොමද? සිම්පල් D, සිම්පල් M, ඍණ 3ක් දාන්නේ. ඍණෙන් තමයි ට කියන අර්ථය එන්නේ. ඝන ඩෙසිමීටරයට මවුල්. දැන් එතකොට මේ ඒකක කියවනකොට අපි ඒකක කියවන්න ඕනේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට සංකේතානුසාරයෙන් ලියලා තිබ්බහම. එතකොට මේක දකුණු පැත්තේම තියෙන්නේ ඩෙසිමීටරයට, ඝන ඩෙසිමීටරයට. එතකොට අපි ඒක කියවන්නේ ඝන ඩෙසිමීටරයට. දැන් අපි එන්නේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට. දකුණු පැත්තේම තිබ්බේ ඝන ඩෙසිමීටරයට. වම් පැත්තට එනකොට මවුල හම්බ වෙනවා. එතකොට මේ දෙකම එකතු කරලා කියනවා ඝන ඩෙසිමීටරයට මවුල් කියලා. හොඳයි. දැන් අපි සාන්ද්‍රණය සොයන සූත්‍රය සටහන් කරගම්.